වේගුරු කෙතර ගුවන්විදුලේ අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන්විදුලෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ මේ සෝදානම ඌවේ ගුරු කිතරින් 10-11 ශ්‍රේණි සඳහා චිත්‍රකලාව පාඩම ඔබ වෙත ගෙනෙන්නට අද දවසේ චිත්‍රකලාව කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල මධ්‍යමහා විද්‍යාලයේ කින්ස්ලි සුජීවද සිල්වා ගුරු පියාණන්
අයිබෝවන් දුවේ පුතේ ඌව ගුරු ගෙදර වැඩසටහනක් සමගින් ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ අද දිනේ චිත්‍රකලා පාඩම් මාලාවේ තවත් වැදගත් ඒකකයක් ගැන සාකච්ඡා කරන්නයි ඔබ අප මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔබ දන්නවා කලින් පාඩම් මාලාවේදී අපි බුද්ධ ප්‍රතිමා නිර්මාණය පිළිබඳව ඒ වගේම චෛත්‍යයක් ආශ්‍රිතව දාග භාශ්‍රිතව කලාංග වගේ විවිධ අංගයන් පිළිබඳ කතා කලාත්මක අංගයන් පිළිබඳ සාකච්ඡාවේ යෙදුණා. අද දිනේදී අප චිත්‍ර නිර්මාණ පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ චිත්‍ර නිර්මාණයේ ගැන කතා කරද්දී අපට ලංකාවේ විවිධ යුග සහ විවිධ ශිල්පීන්ට අනුව චිත්‍රකලාව බෙදීමකට ලක් කරනව ඔබ දන්නවා අනුරාධපුර යුගයේ චිත්‍රකලාව, පොළොන්නරුවේ චිත්‍රකලාව, ඉන් අනතුරුව මහනුවරුගේ චිත්‍රකලාව සහ වර්තමානය තුළ චිත්‍ර ශිල්පීන් විවිධ චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍රාවල් පිළිබඳව කතා කරනවා. මේ තුළින් අද අපි කතා කරන්නේ 10 ශ්‍රේණියේදී විෂය නිර්දේශය යටතේ ඔබ සාකච්ඡාවට බඳුන් කරනු ලබන මහනුරුගේ චිත්‍රකලාව පිළිබඳව. දූපතේ ඔබ මහනුරුගේ චිත්‍රකලාව පිළිබඳව අවබෝධයක් මේ වෙනකොටත් ලබාගෙන ඇති. එහෙම ලබාගෙන නැති අපේ දරුවෙක් නම් මේ පාඩම හොඳින් ශ්‍රවණය කරන්න. ඒ තුළින් අපි මේ කලාවේ ඉතිහාසය සහ මේ මහනුරුගේ චිත්‍රකලාවේ සැකස්ම කෙසේ වේද කියන එක සාකච්ඡා කරන්නට උත්සාහ කරනවා. ඉතින් මේ 18 සියවසේ කන්ද උරරට විහාරාශ්‍රයට තමයි දුවපුතේ මේ මහනුරුගේ චිත්‍රකලාව ව්‍යාප්ත වෙන්නේ. මේ සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව රාජධානිය පුරාම පැතිරෙනවා. මෙන්න මේ රාජධානිය පුරා පැතිරීමෙන් අනතුරුව පහත රට විහාර ආශ්‍රිතවත් සෙසු පළාත් කරා පැතිරීමකුත් සිද්ධ වීමක් අපට දැක්ගන්නට පුළුවන්. ඔබ දන්නවා විශේෂයෙන්ම දැන් අපි මහනුරුගේ චිත්‍රකලාව ගැන කතා කරද්දී අපිට ඊට කලින් පැවති අවසන් ඒ කියන්නේ චිත්‍රමය සාධක සහිතව හමුවන්නේ පොළොන්නරුව කලාව තුළ. එතකොට පොළොන්නරුව අවසානයේදී සංඝ ශාසනයට එල්ල වන ප්‍රහාරයත් නැවත කීර්තිසිරි රාජසිංහ සමයේදී වෙලෙවිට සරණංකර හිමියන් ප්‍රධානත්වයෙන් උපසම්පදා කර්මය සඳහා සියමෙන් සංඝයා වහන්සේලා වැඩවීම හරහා නව බෞද්ධ ප්‍රබෝධයක් ඇති වන ආකාරයත් ඔබ ඉතිහාසය තුළදී ඉගෙනගෙන ඇති. ඉතින් මේ බෞද්ධ ශාසනයේ මේ නගා සිටීම සඳහා දහම් දැනුම බෙදා හැරීමක් මෙන්න මේ සිදුවීමත් එක්ක ලංකාව තුළ අවශ්‍යතාවයක් පැන නැගුණා. ඉතින් මේ පොළොන්නරුවේදී අවසානයේදී වෙච්ච ප්‍රහාරයත් එක්ක ලංකාවේ යම්කිසි බෞද්ධමය වශයෙන් ඒ තිබුණු පරිහානිය නැවත ඉහළ තලයකට ගැනීම සඳහා නැත්තම් මේ පරිහානියෙන් මිදීම සඳහා මේ රාජ්‍ය නායකත්වයේ සහ මේ සංඝයා වහන්සේලා විසින් විවිධ මෙහෙවරවල් කරනු ලැබුවා. මෙන්න මේ මම මේ කතා කරන්නේ මෙන්න මේ ගනු ලැබූ මෙහෙවරවල් අතර තවත් එක් වැදගත් මෙහෙවරක් තමයි මෙන්න මේ මහනුරුගේ චිත්‍රකලාව හරහා ඔවුන් ආගමික කරුණු ඉතාමත්ම සරල ආකාරයෙන් ජනතාව වෙත ගලාගෙන යන ආකාරයේ ක්‍රියාවලියක් නිර්මාණය කරන්නේ. මෙන්න මේ මහනුවරගේ චිත්‍රකලා පුතේ දුවේ අපි මෙන්න මේ කාරණාව ඉතාමත්ම වැදගත් ආකාරයෙන් දැකිය යුතු කාරණාවක්. හේතුව තමයි ඔවුන් චිත්‍ර නිර්මාණය තුළ ඉතාමත්ම මේ අර සම්භාව්‍ය බුද්ධිගෝචර කලා නිර්මාණයක් සිදු කිරීමට වඩා සරල වූ අක්ෂිගෝචර කලාවක් බිහි කිරීම තමයි උත්සුක කරගන්නේ. ඒට හේතුව තමයි මාර් කලින් පැවසු ක්‍රියාවලිය ඔවුන්ට අවශ්‍ය වෙනවා මේ මහනුවර යුගය තුළදී මේ නැතිවෙලා ගියපු බෞද්ධ බුද්ධිමය සාධකයන් නැවත උද්දීපනය කරලීම. ඒ සඳහා ඉතා සරල ආකාරයෙන් ක්‍රමවේදයක් විදිහට මේ චිත්‍රකලාව තුළින් දැනුම ගලා යාම සඳහා ඔවුන් චිත්‍ර නිර්මාණයන් භාවිතා කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහයෙන් නඩුව ලැබුණා. ඒ වගේම තමයි සංඝයා වහන්සේලාගේ ඒ ආශිර්වාදය සහ මඟ පෙන්වීම නඩුව ලැබුණා. ඒ වගේම තමයි ඉතාමත්ම වැදගත් අපිට අනන්‍ය වූ ශිල්පීන් නැත්නම් අපිට අනන්‍ය වූ ලක්ෂණ සහිත ශිල්පීන් ගොන්නක් මෙන්න මේ මහනුවරගේ තුළදී අපට දක්නට පුළුවන්. ඒ නිසා සීගිරියෙන් පසුව අපි කියනවා දේශීය අනන්‍යතාවයක් සහිතව චිත්‍ර අපේම වූ කලාවක් දැකිය හැකි ස්ථානයක් තමයි මෙන්න මේ මහනුවරගේ කලාව. මේ අපි හඳුනා ගන්නවා ශෛලීගත කලාවක් විදිහට. ඒකෙදි අර ස්වභාවික නිර්මාණයන් වෙනුවට නැත්නම් ස්වභාවික හැඩතල යොදා ගන්න වෙනුවට ශිල්පියාට ආවේනික වූ හැඩතල ශිල්පියෙම හැඩතල යොදා ගනිමින් සෑම විහාරයකටම ලංකා පුරා එවකට ඒ යුගය තුල සෑම විහාරයකටම පොදු වූ එක් ආරක් විහිදුවාලීම මෙන්න මේ ශිල්පීන්ගේ ප්‍රමුඛ පෙළේ ලක්ෂණයක් වුණා. ඉතින් මේ තුලින් අර පන්සලට නැත්නම් විහාරස්ථානයට එන අපිට අපි ගමුකෝ මේ විවිධ බුද්ධිමය මට්ටම්වල විහාරයකට එනවා දේපතේ. ඔබ දන්නවා ඉතාමත් චූටි දරුවාගේ සිට වැඩිහිටි අය දක්වා විහාරයට එනවා. ඒ වගේම තමයි අකුරු කියවන්න පුළුවන් කට්ටිය මේ විහාරවලට එනවා, අකුරු කියවන්න බැරි කට්ටිය විහාරවලට එනවා. ඉතින් දැන් ධර්ම ග්‍රන්ථවල තිබෙන දේවල් නැත්නම් මේ ධර්ම පාඨයන් බොහෝ විට කියවන්න පුළුවන් වෙන්නේ මේ අක්ෂර පිළිබඳව ඉතාමත්ම හොඳ දැනුමක් තියෙන කට්ටියට. ඉතින් මෙන්න මේට උපක්‍රමයක් විදිහට තමයි මෙන්න මේ අක්ෂර කියවීමට නොහැකි සහ කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා තේරුම් ගත හැකි අයුරින් ජාතක කතා ආදිය ව්‍යාප්ත කරලීම සඳහා මෙන්න මේ ශෛලීගත කලාවක් ඉතාමත්ම නැවුම් ආකාරයකින් ලංකාව තුළ ව්‍යාප්ත වෙන්නේ. ඉතින් දුවේ පුතේ මේ චිත්‍ර නිර්මාණයන් කරන්නේ විහාර චිත්‍ර කලාවක් විදිහට. ඉතින් මේ විහාර චිත්‍ර කලාවක් විදිහට නිර්මාණය කරද්දී මේ මහනුවරගේ විහාර නිර්මාණය පිළිබඳවත් අපි යම්කිසි අවබෝධයක් ලබාගෙන තිබිය යුතුයි. එය ඉතාමත් වැදගත් වෙනවා ඉදිරි පාඩම් සඳහා. එතකොට මහනුවරගේදී ප්‍රධාන වශයෙන් විහාර නිර්මාණයේ කොටස් තුනකින් යුක්ත වුණා. ඒ කොටස් තුන තමයි ඔවුන් ලෙන් විහාර දිගින් දිගටම වර්ධනය කරා විහාර පද්ධතියක් විදිහට. ඒ වගේම තමයි ඉදිකල විහාර කියලා නැත්නම් මේ භූමියේ ඉදිකල විහාර භූමිය මත පාදමක් සහිතව ඉදිකල විහාර ඔවුන් නිර්මාණය කරා. ඒ වගේම තමයි ටැම්පිට විහාර එහෙම නැත්නම් මේ ගල් කණු මත ඉදිකල විහාර විශේෂයකුත් මෙන්න මේ මහනුවරගය තුළදී අපට දක්නට ලැබෙනවා. ඉතින් මොකද්ද දේපතේ මේ ලෙන් විහාරයක් කියලා කියන්නේ? ඔබ දන්නවා අනුරාධපුර පොළොන්නරුව යුගවල ඉඳන් මේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ගල් ලෙන් භාවිතා කරන ලැබුවා. මෙන්න මේ ලෙන් දිගින් දිගට කාලයාගේ ඇවෑමෙන් වර්ධනය කරමින් මේ ලෙන් වලට පියස්සක් එකතු කරලා ඒ වගේ ඉස්සරහින් බිත්ති බැඳලා ඒ අවශ්‍ය ආකාරයෙන් සකසා දෙමින් ලෙන් විහාර පද්ධතියක් නිර්මාණය කරනවා. හොඳම උදාහරණයක් වෙනවා දඹුල්ල, දෙගල්දරුව, රිදී විහාරය, දනගිරිගල වගේ මේ පිහිටි ගල් ලෙන් ආශ්‍රිතව ලෙන් විහාර පද්ධතියක් අපිට මහනුවරගේ තුලදී දක්නට පුළුවන්. ඉතින් මෙන්න මේ විහාරවල බිත්තිවලත් සිතුවම්කරණය ඉතාමත්ම මනස්කාන්ත ඇරින් මේ ගල්තලා මතුපිට පවා නිර්මාණය කරලා තිනවා. හොඳම උදාහරණයක් විදිහට අපිට දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය දක්නට පුළුවන්. ඉන් අනතුරුව මේ ඉදිකල්ල විහාර අපි ගත්තොත් ගංගාරාමය, දළදා මාලිගය, දන්තුරේ වගේ මේ මහනුවරගයට අයිති විහාර ගත්තහම මේ වගේ මේ භූමිය මත අත්තිවාරමක් ගොඩනගලා මේ අත්තිවාරම මත බිත්ති බැඳලා විවිධාකාරයේ වර්චි බිත්ති නැත්තම් ගඩොල් සහ බදාම් භාවිතා කරමින් භාවිතා කරපු බිත්ති තුළ සිතුවම්කරණයට ලක් කරලා තිනවා. එවගේම තමයි මේ ටැම්පිට විහාර ඔවුන් නිර්මාණය කරා විශේෂයෙන්ම මේ ස්වභාවික ආපදාවලින් ආරක්ෂා වීම සඳහා සහ කෘමිසතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඒ ශිල්පීය ප්‍රාගුණ්‍යය මනවින් නදාගත් අවස්ථාවක් තමයි දුවේ මේ ටැම්පිට විහාර කියලා කියන්නේ. මැදවල ටැම්පිට විහාරයේ හිඟුල, දන්තුරේ, සූර්යගොඩ, දෙවනගල වගේ ස්ථාන ගත්තාම අපිට ටැම්පිට විහාර දකින්න පුළුවන්. බොහෝ විට මේ ටැම්පිට කියන කියන අදහස් වෙන්නේ භූමිය මත සිට වූ ගල් කණු මත බාල්ක යොදා ගනිමින් ඒ මත වර්චි බිත්ති යොදා ගනිමින් පියස්සි සහිතව නිර්මාණය කරපු විහාර විශේෂය. ඉතින් මෙන්න මේ තුන් ආකාරයේ විහාර තුල විවිධ ආකාරයෙන් චිත්‍ර නිර්මාණය නැත්නම් මේ විහාර බිත්ති අභ්‍යන්තරයේ චිත්‍ර නිර්මාණය කිරීම සඳහා ශිල්පීන් තමන්ගේ දායකත්වය ලබා දුන්නා. මෙන්න මේ චිත්‍ර නිර්මාණය කරද්දී ඔවුන් මේ බිත්ති තලය මුලින්ම සුමටව නිර්මාණය කර ගැනීමට සමත්කම් දැක්වුවා. ඒ සඳහා බොහෝ විට ඔබ දන්නවා මහනුරුගේදී වරිච්චි බිත්ති, දළදා මාලිගාවේ පවා දැකිය හැකි වරිච්චි බිත්ති. ඒ ඉතාමත්ම එකල පැවති ශක්තිමත් බිත්ති විශේෂයක්. මෙන්න මේ බිත්තිය හුණු පිරියම් කොට ඔපදමා ඒ මත තීරු ආකාරයට බිත්තිය තීරු වලට බෙදා ගනිමින් තමයි සිතුවම් නිර්මාණය සිද්ධ කරන ලද්දේ. බොහෝ විට මෙන්න මේ මහනුරුගේ සිතුවම් සඳහා 100%ක්ම පාහේ යොදා ගනු ලැබුවේ දේශීය අමුද්‍රව්‍ය වලින් සකසා ගන්න ලැබූ වර්ණ. ඒ සඳහා ඔවුන් ස්වභාවික පරිසරයෙන් සොයාගෙන ලැබූ විවිධ අමුද්‍රව්‍ය භාවිත කරා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි සුදු පාට, අපි කියන ඕදාත වර්ණය සඳහා මකුළු මැටි ඔවුන් භාවිත කරා. රතු පාට, ලෝහිත වර්ණය. ලෝහිත වර්ණයේදී මේ සාදලිංගම් සහ මේ ගුරුගල් ආශ්‍රිතව රතු වර්ණය සකසාගත් ආකාරය අපිට දකින්නට පුළුවන්. ඒ වගේම කහ පාට නැත්නම් මේ පීත වර්ණය කියලා හඳුන්වනවා අපි ගොකටු කිරි. ඒ වගේම හිරියල් වල මේ ඒ කියන්නේ හිරිගල්, ඒ වගේම මැටි, කොමාරිකායුෂ, අරලු පෙtti ඔන්න ඔය වගේ දේවල් එකතු කරමින් මේ කහ වර්ණය සකසාගෙන තිබෙනවා. ඒ වගේ තමයි නිල් පාට නැත්නම් මේ නිල වර්ණය සකසා ගැනීමේදී නිල් ඇවරිය කොළ. ඒ වගේ තමයි මේ ලැපිස් ලැසුලි කියන මේ පාෂාණය ගෙන්වා ගනිමින් එය ඉන්දියාවේ ಭಾರತ දේශයේ සිට ලංකාවට ගෙන්වා ගනිමින් ඔවුන් නිල් පාට සකසාගෙන තිබෙනවා. ඒ වගේ තමයි කළු පාට නැත්නම් මේ කාල වර්ණයේදී බොහෝ විට දුවපතේ මේ පොල් කටුව ලඟුරු ඔබ දන්නවා කළු පාටයි. ඒ වගේ තමයි අඳුන් දැලි වගේ දේවල් යොදා ගනිමින් තමයි ඔවුන් මේ කළු පාට නිර්මාණය කරන්නේ. ඒ වගේම මේ කොළ පාට පච්ච වර්ණය නිර්මාණය කෙරේදී මේ අඟුණ, රණවලා, ඒ වගේම මිදෙල්ල කොළ වගේ දේවල් යොදා ගනිමින් තමයි මේ කොළ පාට නිර්මාණය කරන්නේ. මේ උදාහරණ වලින් ඔබට පැහැදිලි ඇති මේ ශිල්පීන් කෙතරම් පරිසරයත් එක්ක බද්ධ වෙලා පරිසරයෙන් සොයාගන්න ලැබු නැත්නම් කෙතරම් පරිසරය පිළිබඳව අවබෝධයක් තිබෙනවාද ඔවුන්ට මේ වර්ණ සකසා ගැනීම පිළිබඳව. ඉතින් මේ පරිසරයෙන් සොයාගන්න ලැබූ වර්ණයන් එක්ක බොහෝ විට මේ දිවුල්ලාටු වගේ දේවල් එකතු කරලා ඒ වර්ණයන්ගේ කල්පවැත්ම සඳහා ඔවුන් උපක්‍රමශීලීව ඒ භාවිතයන් සිද්ධ කරා. ඒ වගේම තමයි පින්සල් සකසා ගැනීමේදී පවා මේ මහනුරුගේ ශිල්පියා බොහෝ විට දේශීය ක්‍රමයක් අනුගමනය කරේ. ඔවුන් සත්ව ලෝම එක පැත්තකින් යොදා ගන්නවා, තව පැත්තකින් ශාකවලකින් යොදා ගන්නවා. ගොඩක් වෙලාවට ඔය බලලුන්ගේ සහ ලේනුන්ගේ වගේ සතුන්ගේ කෙඳි වලින් සියුම් පෙන්සල් සකසා ගනිමින් ඔය ඇස් නිර්මාණය කිරීම, ඒ වගේම සියුම් ස්ථානයන් නිර්මාණය කිරීම සඳහා මේ සත්ව ලෝම සහිත කෙඳි ඔවුන් යොදාගත්තා. ඒ වගේම තමයි මේ තෙලිතන සහ වැටකේ කෙඳි වගේ ශාකයන් හික් ඒ කෙඳි යොදා ගනිමින් ඔවුන් ටිකක් විශාල ප්‍රමාණයේ පින්සල් නිර්මාණය කරගත් ආකාරය දකින්න පුළුවන්. ඒ වගේම තමයි මේ චිත්‍ර නිර්මාණයෙන් අනතුරුව දෙපිට ඔවුන් මේ වයිති නැත්නම් අපි මේ වලිච්චි නමින් හඳුන්වන ආලේපනයක්, මතුපිට ආලේපනයක් කරනවා. දැන් අද වර්තමානයේදී නම් ඔබ දන්නවා ඇති මේ වාර්නිෂ් කියලා එකක් අපි භාවිත කරනවා. ගෙදර උදර වෙන්න පුළුවන් නැත්නම් වෙන චිත්‍ර නිර්මාණයක් කරන්න පුළුවන්. මේ මතුපිට ආලේපනයක් විදිහට අපි කරන චිත්‍රයේ ආරක්ෂාව සඳහා මතුපිට ආලේපනයක් කරනවා. ඔවුන් එදා ඒ සඳහා යොදාගත්තේ නැත්නම් මේ වලිච්චි. මෙතනදී මේ දුම්මලත් එක්ක දොර්ණ තෙල් උණු කරලා මෙන්න මේ නිවල තමයි මේ ද්‍රාවණය උන් හදාගන්නේ. ඒ ද්‍රාවණය තමන් සිතුවම් මැදි බිත්ති මත ආලේපණය කිරීමෙන් අනතුරුව ඒ සිතුවම් බොහෝ කාලයක් ඒ ආකාරයෙන්ම පවතින බවත්, ඒවට ඒ කෘමි සතුන්ගෙන් වෙන සහ ස්වභාවික විපත්වලින් වෙන උවදුරු ඉතාමත්ම අඩු බවත් ඔවුන් පැහැදිලිව දැනන් හිටියා. ඒ වගේම තමයි මේ සඳහා ගොකොටු කිරි සහ කැප්පෙටියා ගසේ තියෙන මැලියම් වගේ දේවලුත් ඔවුන් මේ චිත්‍රවල ආරක්ෂාව පිළිබඳව සලකලා ඒ සිතුවම් මතුපිට ආලේප කරද්දී යදාගෙන තිබෙනවා. ඉතින් මෙන්න මේ කරුණු වලින් අපිට පැහැදිලිවම සනාථ වෙනවා මේ මහනෝරුගේ ශිල්පියා ලංකාවටම ආවේනික ක්‍රමවේදයක් අනුගමනය කරමින් ඔහුගේම වූ අනන්‍යතාවයකින් යුතු සිතුවම් නිර්මාණය කිරීමක නියුක්ත වූ බව. ඔහුගේ වර්ණයන් දේශීය, ඒ වගේම ඔහුගේ සිතුවිලි 100%ක්ම දේශීය ආකාරයෙන්, ඒ වගේම තමයි ඔහු ජාතක කතාවක් වෙන්න පුළුවන් නැත්නම් බුද්ධ චරිතය අවස්ථාවක් වෙන්න පුළුවන්. එය තමන්ටව ආවේනිකයෙන් වෙන කිසිදු ස්ථානයක නොමැති ලෙසින් තමන්ගේම ස්වරූපයකින් දැක්වීමට බොහෝසෙයින් උත්සුක වුණා. ඒ අරුණ ගත්තාම ඉතාමත්ම භාවපූර්ණ නැත්නම් ඉතාමත්ම ප්‍රසස්ත මට්ටමේ කලා සොයා ගැනීමක් විදිහට අපිට මෙන්න මේ මහනුරුගේ චිත්‍රකලාව හඳුන්වා දීමේ හැකියාව තිබෙනවා. ඉතින් දෙපතේ මේ මහනුරුගේ චිත්‍රකලාව ඔබ 11 ශ්‍රේණිය දක්වා චිත්‍රකලාව ඉගෙන ගනිද්දී අවස්ථාවන් දෙකකදී අපිට මුණ ගැහෙනවා. ඒ 10 ශ්‍රේණියේදී නැත්නම් මේ මහනුරුගේට අයත් මේ උඩරට විහාර ආශ්‍රිතව පවතින චිත්‍රකලාව සහ ඒවායේ අංග ලක්ෂණෙන් අපි කතා කරනවා 10 ශ්‍රේණියේදී. ඒ වගේම 11 ශ්‍රේණියේදී අපි නැවත කතා කරන මේ මහනුරුගේට අයත් පහතරට විහාර සිතුවම් සම්ප්‍රදාය පිළිබඳව. මෙන්න මේ සම්ප්‍රදායන් දෙක තුල යම් යම් අංග ලක්ෂණයන් වෙනස් වීමක් සිද්ධ වෙනවා ඒ සමකාලීන සමාජ පරිසරයත් එක්ක. ඉතින් අපි මුලින්ම මේ 10 ශ්‍රේණිය විශේෂණදේශය තුල තිබෙන මේ කන්ද උඩරට ව්‍යාප්ත වූ චිත්‍රකලාවේ තිබෙන ලක්ෂණයන් සහ ඒ උදාහරණයන් පිළිබඳව සාකච්ඡා කරමු. දෙපතේ මෙන්න මේ සිතුවම් තුල මා පෙරින් සඳහන් කළ විශේෂිත නිර්මාණ ක්‍රමවේදයට එහා ගින් සිතුවමේ අන්තර්ගත වූ විශේෂිත ලක්ෂණ ගණනාවකුත් අපට දැක ගැනීමේ හැකියාව තිබෙනවා. ඔවුන් මා මුලින් සඳහන් කරා සියලුම විහාරවල එකම ආරක චිත්‍රකලාවක් නැත්තම් මේ කලා ලක්ෂණයන් හැම විහාරයකම එකම ආකාරයකින් දැක්වීම සඳහා උත්සුක වුණා. ඒ වගේම ඔවුන්ගේ සාර්ථකව මේ එකම ශිල්පීය ගුණයක් රැකෙන අයුරින් ශිල්පීන් වෙනස් වුණත් එකම ශිල්පීය ගුණයක් රැකෙන අයුරින් විවිධ විහාරයන්හිදී නිර්මාණය කරා. ඉතින් එතනදී එක විශේෂ ලක්ෂණයක් තමයි මේ ශිල්පීන් සරල සංකීතමේ හැඩතල භාවිතයක් තමයි සිද්ධ කරේ. ඔවුන්ගේ මානව රූපය යදා ගැනීම ගත්තොත් එය හරි සරලයි. බොහෝ විට බොහෝ මානව රූපයන් එක්කිනෙකට එකක් සමාන. ඒ ස්වභාවික ගණේ මානව රූපයක් නෙවෙයි ශෛලීගත වූ මානව රූපයක්. ඒ මානව රූපය බොහෝ විහාරයන්හිදී එක සමාන ස්වරූපයක් ගන්නායන ඕනට නිර්මාණය කිරීමේ හැකියාව තිබුණා. එතනදී අපිට ගන්න පුළුවන් විශේෂ ලක්ෂණයක් විදිහට මේ සරල සංකේතමය හැඩතල භාවිතය. මම උදාහරණයක් විදිහට මානව රූපය ගත්තේ. ඒ වගේම ගහක් නිර්මාණය කරත්, එතනින් අනතුරුව පරිසරයේ වෙනත් සාධකයක් ඔවුන් නිර්මාණය කරත්, ඉතා සරල හැඩතල ශිල්පීය ප්‍රාගුණ්‍යය තිබුණා. මේ ස්වභාවික පරිසරයේ තිබෙන මේ සංකීර්ණ අංගයන් සරලව චිත්‍රය තුළට ගැනීම. එය ඉතාමත්ම විශේෂිත ලක්ෂණයක්. ඒ වගේම තමයි දෙපතේ මේ සමාන්තර තීරු අතර චිත්‍ර සම්පිණ්ඩණය වීමක් අපිට පොදු ලක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. මේ යුගයේ විහාරවල මා මුලින්ම මේ සඳහන් කරා විහාර බිත්තියේ සමාන්තර තීරු අතර තමයි චිත්‍ර නිර්මාණය කරන්නේ. ඒත් එක්කම සමගාමී කාරණා තමයි මේ අඛණ්ඩ කතන ක්‍රමය භාවිත කිරීම කියන එක. මේ බිත්තිය තීරු වලට බෙදලා මේ තීරු අතර අඛණ්ඩව කතාවේ ගලාගෙන යන ආකාරයෙන් චිත්‍ර නිර්මාණය කරනවා. උදාහරණයක් විදිහට අපි වෙස්සන්තර ජාතකය ගමුකෝ. එතකොට මේ වෙස්සන්තර ජාතකය නිර්මාණය කිරීමේදී ඒ වෙස්සන්තර මේ රජතුමා රට පාලනය කරන ස්ථානයේ සිට සියලු ආකාරයෙන් වෙන සිද්ධි දාමේ අවසානය දක්වාම මේ තීරු අතර දිගට කතාව ගලාගෙන යන ආකාරයට තමයි ඔවුන් නිර්මාණය කරේ. කියන්නේ මේ වෙස් අන්තර්ජාතකයේ කිසිම තැනක කතාව මැද ඛණ්ඩණයකට ලක් කරේ නැහැ. කියන්නේ කතාව කොටස් කොටස් වලට කඩ කඩ යන්නේ නැහැ. එකම කතාව එකම චරිත ටික දිගින් දිගට බිත්තිය පුරාවට ඇහැ යවමින් අපිට නිරීක්ෂණය කර හැකි ආකාරයෙන් ඉතාමත්ම සරල ක්‍රමවේදයක් ඔහුෙහිදී යොදාගෙන ගත්තා. අපි ඒක කියනවා අඛණ්ඩ කතන ක්‍රමය භාවිතා කිරීම කියලා. ඒ වගේම චිත්‍රාවලියක් විදිහට නැත්නම් මේ එක එක දිගට ගලාගෙන යන චිත්‍රාවලියක් විදිහට නිර්මාණය කිරීම කියලත් අපි මේම හඳුන්වා ගන්න ලබනවා. ඒ වගේම තමයි තවත් වැදගත් ලක්ෂණයක් මේකේ මේ සිද්ධාන්ත භාවිතයේ අවම වීම. දෙපතේ මේ මුලින්ම සඳහන් කරා මේක මේ සම්භාව්‍ය බුද්ධි ගෝචර කලාවට වඩා අක්ෂි ගෝචර කලාවක්. නැත්තම් මේ බෞද්ධ ධර්මයේ පිළිබඳව මේ සදහැවතුන්ට දැනවීම සඳහා යොදාගනු ලබන කලාවක්, කලා ක්‍රමවේදයක් කියලා. එතකොට මෙහිදී මේ සිද්ධාන්ත විවිධ කලාත්මක සිද්ධාන්ත භාවිතයක් තුලින් එය පෙන්වීමට ශිල්පීය අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණේ ඉතා සරල ක්‍රමවේදයක් තුලින් පෙන්වන්නට. එතකොට ශිල්පියා මොකද කරන්නේ? පර්යාලෝකනයේ ත්‍රිමාණ ලක්ෂණ, පරිමාණ ලක්ෂණ රීතින්, ඒ වගේ අර සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගත අපහසු ආකාරයේ රීතින් චිත්‍රයට අනුගත කිරීමක් ඔහු කරන්නේ නැහැ. සරල ආකාරයෙන් සරල හැඩතල යොදා ගනිමින් මේ සිද්ධාන්ත භාවිතය අවම කිරීමක් ඔවුන් කරනවා. ඒ වගේම තමයි හිස්තන් පෙරවීම සඳහා පාරම්පරික සැලසිලි මෝස්තර භාවිතයක් මෙන්න මේ කන්ද උඩරට චිත්‍රකලාව තුළ අපිට බොහෝ සෙයින් දකින්න පුළුවන්. අපි මුලින් සඳහන් කරා මේ බිත්තිය තීරු වලට බෙදලා මේ තීරු දිගේ අඛණ්ඩ කතන විදිහට මේ චිත්‍රාවලියක්සේ ඇඳගෙන යනවා. මේ මේ ජාතක කතාව හෝ වේවා, නැතහොත් ඔවුන්ගේ ඒ වෙනත් ඉතිහාස කතාවක් හෝ වේවා, චිත්‍රාවලියක් විදිහට අඳිද්දි දෙපතේ මේ යම් යම් ස්ථානවල අපිට දකින්න පුළුවන් හිඩස් වෙනවා. දැන් අපි සිතුවමක් නිර්මාණය කරද්දි පසුබිමේ සමහර විට හිඩසක් නැත්නම් පසුබිමේ හිස් අවකාශයක් යම් යම් තැන්වල දකින්නට පුළුවන්. එතකොට ඔහු උපක්‍රමයක් විදිහට මෙන්න මේ හිස් අවකාශයක් දිස්වන තැන්වලට පාරම්පරික සැරසිලි මෝස්තර අතර එන ඔය උද්භිත ගණයේ ඔබ දැක ඇති සපු මල, පිච්ච මල, නෙළුම් මල එවැනි මල් වර්ග යොදා ගනිමින් ඔහු මේ හිස්තෙන් පෙරීමට නැත්නම් මේ අවකාශයේ පූර්ණ භාවිතයක් කිරීම සඳහා උත්සාහ කරා. ඉන් අනතුරුව තවත් වැදගත් ලක්ෂණයක් තමයි මේ පාර්ශවගත හා ඍදු ජර්සි හැඩතල භාවිතය. මොකද මේ පාරදර්ශී රූප, මේ පාරදර්ශී රූප කියලා හඳුන්වනවා. මොකද්ද මේ පාරදර්ශී රූප කියලා කියන්නේ? ද්වේපතේ මේ පැත්තකින් පෙනෙන ආකාරය, නැත්නම් අපි හිතමු මානව රූපයක් කියලා. අපි ඍදු ජර්සි කියලා කියනවා හරියටම ඉදිරිපස පෙනෙන ආකාරය, හරියටම අපේ ඉදිරිපස පෙනෙන ආකාරයෙන් දැක්වීම. එතකොට බොහෝ විට වුන් බුදු පිළිම නැත්නම් බුදුරයන් වහන්සේ රූපකායෙන් යොදාගනද්දී ඍජු දර්ශී ආකාරයෙන් යොදාගත්තු අවස්ථාන් බොහොමයක් තියෙනවා. නමුත් සාමාන්‍ය මානව රූපය යොදාගනද්දී ඔහු බොහෝ විට මේ පැත්තට හැරුණු එක් පැත්තක් දිස්වන ආකාරයෙන් නැත්නම් පාරදර්ශී ස්වරූපයෙන් තමයි යොදාගනු ලැබුවේ. ඒ වගේම තමයි මේ වර්ණ භාවිතයේ තුලිනුත් ඔහු බොහෝ වෙනස්කම් කරා මහනුරුගේ තෙළුදී. ඔහුට අවශ්‍ය වුණේ නැහැ මේ ත්‍රිමාණ වර්ණ භාවිතා කරමින් මේ චිත්‍රයේ සංකීර්ණත්වයකට ගෙනීම ඔහුගේ කලා භාවිතයේ ස්වරූපය නෙවෙයි. ඒ නිසා ඔහු ද්විමාන වර්ණ නැත්නම් අපි කියන්නේ මේ පැතලි වර්ණ, අපි මේකට ෆ්ලැට් කලර්ස් කියලා භාවිතා කරන මේ පැතලි වර්ණ යොදා ගැනීමක් සිද්ධ කරා. චිත්‍රය තුළ දැන් මානව රූපේ නම් උදාහරණයක් විදිහට මානව රූපේ ඔහු සමසඳහා කහ වර්ණය යොදා ගන්නවා නම් ඔහු ඒ එකම ඝනත්වයෙන් යුතු කහ වර්ණයක් මානව රූපේ පුරාවටම යොදා ගන්නවා. ඉන් අනතුරුව රේඛාවකින් ඒ වට හෝ නැත්තම් ඒ මැදේ තිබෙන ලක්ෂණ හෝ ඔහු දක්වනවා. එතනදී ත්‍රිමාණ නැත්තම් ත්‍රිමාණ වර්ණ භාවිතයක් හෝ නැත්තම් ත්‍රිමාණ ලක්ෂණ යොදා ගැනීමක් ඔහු කරන්නේ නෑ මේ යුගය තුලදී. ඒ වගේම තමයි මේ සිතුවම් සෑම එකක්ම පහසුවෙන් අර්ථ ගන්වා ගැනීමට හැකි වෙන පරිදි කොටස් කොටස් වලට කඩා ගැනීම. දැන් උදාහරණයක් විදිහට ජාතක කතාවම කලින් සඳහන් කර ආකාරයට මේ එක ළඟ කොටස් ගණනාවක් ඔහු චිත්‍රණය කරනවා. හේතුව තමයි එය ඕනෑම කෙනෙකුට සරලව අවබෝධ කරගන්න නැත්නම් පහසුවෙන් අර්ථ ගන්වා ගැනීමේ හැකියාව ලැබෙන ආකාරයට නිර්මාණය කළ යුතු නිසා. ඒ වගේම තමයි මේ තීරුවේ සිතුවම් වලට පහලින් බොහෝ විට ඒ අවස්ථාවට අදාළ තේමාව ඔහු යදන උදාහරණයක් විදිහට දැන් විසන්ත රජතුමා තමන්ගේ ඇලි ඇතු දන් දුන්න අවස්ථාවේදී එය නිර්මාණය කරද්දී ඇලි ඇතු දන් දුන් වගයි යන ආකාරයෙන් ඔහු යටින් තේමාව ඒ ස්ථානයට අදාළ තේමාව ඔහු චිත්‍රයට යටින් සටහන් කිරීමකුත් සිද්ධ කරනවා. ඒ වගේම තමයි මේ මානව රූප වල ක්‍රියාකාරීත්වය දැකීමේ ද්වේපතේ ඔහු මේ අවම ක්‍රියාකාරී ස්වරූපය නැත්නම් අපි කියනවා මේ මානව රූප නිර්මාණය කරද්දී අපි ක්‍රියාශීලී මානව රූප නිර්මාණය කරනවානේ. මෙතනදී ඔහු ඉතාමත්ම අවම ක්‍රියාකාරී මානව රූප ප්‍රමාණයක් තමයි නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ මාන රූප වල මම මුලින් සඳහන් කරා මේ හැම මාන රූපයකම බොහෝ විට එක හා සමාන ලක්ෂණයන් එකිනෙකට වෙනස් වූ නමුත් ලක්ෂණයන්ගෙන් ගත්තහම එක හා සමාන ලක්ෂණයන් තමයි ඔහු සෑම මාන රූපයකට යොදාගන්නේ. එතනදී ක්‍රියා විවිධ ඉරියව් දක්වීමේදී නැත්නම් මේ ඉරියව් ප්‍රමාණය ඉතාමත්ම අවම ප්‍රමාණයකින් තමයි ඔහු චිත්‍ර නිර්මාණය කරන්නේ. ඒ වගේ තමයි මේ තේමාව නිර්මාණය කරද්දී මම මුලින් සඳහන් කරපු මේ තේමාව යොදා ගැනීමත් නැත්නම් සිතුවමක මේ පහලින් හෝ ඉහලින් යම්කිසි අවස්ථාවක නිර්මාණය කරන ලබන තේමාවත් ඉතාමත්ම අක්ෂරකරණය තුළින් මේ සැරසලිකරණයක් තුළින් තමයි නැත්නම් මේ සැරසලි මාධ්‍යයක් විදිහට තමයි තේමාව යොදා ගැනීමත් ඔහු මේ සිතුවම් තුළ සිද්ධ කරන්නේ. ඒ වගේ තමයි මේ කන්ද උඩරට ප්‍රදේශයේ නැත්නම් මේ මහන් රෝගේ කන්ද උඩරට ප්‍රදේශයේ නිර්මාණවලදී පසුබිම සඳහා තද රක්ත වර්ණ භාවිතයක් අපට දක්නට පුළුවන්. මේ පොදු ලක්ෂණයක් වෙන දෙයක් පිටින් මෙයත් හරි විශේෂයි. අර පැතලි වර්ණ භාවිතය කියන කාරණාවත් එක්කම මේ නැවත සම්බන්ධ වෙනවා. සෑම සිතුවමක් සඳහාම ඔහු තද රක්ත වර්ණයක් සිතුවම පසුබිමේ දක්නට පුළුවන්. මෙතනදී අපි අර කලින් කතා කරා මේ සිද්ධාන්ත භාවිතය අවම වීම. ඉතාම පැහැදිලි අවශ්‍ය රූප ටික මතු කරලා තියෙද්දි පසුබිම තනිකරම එකම වර්ණයක් නිර්මාණය කරනවා. එහිදී පර්යාලෝකන ලක්ෂණයක් හෝ නැත්නම් අපි කියන මේ අවශේෂ ද්‍රව්‍ය නැත්නම් පසුබිමේ තිබෙන අවශේෂ ද්‍රව්‍ය ඇඳීමක් ඔහු කිසිසේත්ම සිදු කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේ රක්ත වර්ණයේ නිර්මාණය නැත්නම් මේ පසුබිමේ රක්ත වර්ණය එකතු කිරීමෙන් අනතුරුව මේ සෑම රූපයක් වටාම ඉතාමත්ම ප්‍රසස්ත මට්ටමේ කළු බාහිර රේඛාවක් යොදා ගැනීමට ශිල්පියා සමත් වෙලා තියෙනවා. මේ අති විශේෂ ලක්ෂණයක් මේ මහන් රුගේ චිත්‍රවල සෑම රූපයක් වටාම පාහේ කළු බාහිර රේඛාවක් යොදා ගැනීම. ඒ වගේම තමයි ඔහු රේඛාව තුළ කෙතරම් නිපුණත්වයක් දක්වලා තියෙනවද කියන කාරණාවත් මෙන්න මේ රේඛා මාධ්‍ය විශේෂයෙන්ම මේ ඔවුන්ගේ මහන් රුගේ රේඛා හැසිරීම තුළින් අපට පැහැදිලිම අර්ථ දක්වා ගන්නට පුළුවන්. ඉතින් දුවේපතේ ඔන්න ඔය කියන ලක්ෂණ ටික එක අපි බලමු මහන රෝගයේ අපේ විෂය නිර්දේශය තුළ නැත්නම් මේ 10 ශ්‍රේණියේ විෂය නිර්දේශය තුළ හමුවන විහාරත් එක්ක මේ විහාරවල දැකිය හැකි චිත්‍ර නිර්මාණ මොනවාද සහ ඒ දැකිය හැකි විශේෂ ලක්ෂණ මොනවාද කියන කාරණා පිළිබඳව. දුවේපතේ අපිට මැදවල නැත්නම් මේ අපි මුලින්ම මම ඔබට කතා කරා ටැම්පිට විහාර පිළිබඳව. මෙන්න මේ මැදවල ටැම්පිට විහාරය පිළිබඳව අපිට දිගින් වැඩිදුර කරුණු අධ්‍යයනය කරන්නට වෙනවා. මම කිව්වා ටැම්පිට විහාරයක් කියලා කියන්නේ ගල් කණු මත ඉදිකල විහාර. මේ විහාරය තුලත් ගල් කණු 34ක් යදාගෙන තිබෙනවා. අඩියකුත් අඟල් 8ක් නැත්නම් අඩි 1යි අඟල් 8ක් උස ගල් කණු 34ක් මත ලී බාල්ක යොදා ගනිමින් ඒ මත තමයි ඔවුන් මෙන්න මේ වරිච්චි බිත්ති යොදා ගනිමින් උඩින් පියස්සක් නිර්මාණය කරමින් වටේ ප්‍රදක්ෂිනා පතයක් ආකාරයටත් අත්වටක් සහිතව නිර්මාණය කරලා තිනවා. මෙන්න මේ මැදවල ටැම්පිට විහාරය නිර්මාණය කරන්නේ. එතකොට මේ මැද මහන රෝගයට අයත් ශ්‍රේෂ්ඨ නිර්මාණයන් ගණනාවක්ම මෙන්න මේ මැදවල ටැම්පිට විහාරය තුළින් අපට දැක ගන්නට පුළුවන්. එහි ජාතක කතා අතර වෙස්සන්තර ජාතකය, උරංග ජාතකය වගේ ජාතක කතාවන් අති විශේෂ තැනක් ගන්නවා. ඒ වගේම සත්සතිය වෙන මේ කියන්නේ බුද්ධ කාලීන සත්සතිය වගේ අංගත් මෙහි නිර්මාණය කරලා තිබෙනවා ශිල්පියා. මැදවල විහාරය තුළ දැකේ හැකි සිතුවම් ඉතාමත්ම සියුම් ආකාරයෙන් සියුම් රේඛාවන් යොදා ගැනීමෙන් කරන ලැබූ නිර්මාණයන් අර අපි මුලින් කතා කරපු සරල සංකේතමය හැඩතල භාවිතය ඒ ආකාරයෙන්ම මෙහි යොදා ගන්නවා. ඒ වගේම තමයි මේ තීරු අතර අකණ්ඩ කතන චිත්‍රක්‍රම වේදියවුන් භාවිතා කරනවා. ඒ වගේම තමයි සිතුවමට පහලින් තේමාව සටහන් කිරීමත් අපිට දක්නට පුළුවන්. සිද්ධාන්ත භාවිතයේ මේ සිතුවම් වල අවමයි හිස් තැම්පිරීම සඳහා අපිට බොහෝ විට පිච්චමල සහ ඕලුමල නෙළුම්මල වගේ මල් යොදාගත් අවස්ථාවන් දක්නට පුළුවන්. බොහෝ විට පාරදර්ශී රූප නිර්මාණයක් තමයි අපිට මෙන්න මේ මැදවල ටැම්පිට විහාරයේ සිතුවම් නිර්මාණ තුළින් දක්නට ලැබෙන්නේ. දෙපිට ඒ වගේම අපි මුලින් අර පොදු ලක්ෂණ යටතේ කතා කරපු පසුබිම සඳහා තද රක්ත වර්ණ භාවිතයක් තමයි අපිට මේ මැදවල ටැම්පිට විහාරයේ සිතුවම් තුළිනුත් දැකීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම තමයි සියලුම රූප වටා කළු බාහිර රේඛාව ප්‍රශස්ත මට්ටමේ බාහිර රේඛාවක් යොදා ගැනීමට මැදවල ශිල්පියා සමත් වෙලා තිබෙනවා. ඉන් අනතුරුව අපි සාකච්ඡා කරන දෙපිටේ මේ දෙගල්දොරුව රජ මහ විහාරය පිළිබඳව ඔබ මතක තියාගන්න, අපි මේ විහාර ආශ්‍රිතව දැකිය හැකි ප්‍රධාන චිත්‍ර කීපයක් පිළිබඳව පමණයි කතා කරන්නේ අපට මේ ලැබෙන කාල වේලාවත් එක්ක. ඔබ අනිවාර්යෙන්ම නිවසේ සිට මේ රූපසටහන් සහිතව මේ රූපසටහන් පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුයි. ඔබ අපි පාඩම් මාලාවන්වලදී නිරන්තරයෙන් සැලකිල්ලට භාජනය කරන කාරණාවක් තමයි මේ චිත්‍රකලාව ඉගෙන ගන්න දුවල පුතාලා අනිවාර්යෙන් මේ අපි කතා කරන මාතෘකාවන්ට අදාළ රූපසටහන් සොයා ගැනීමට උත්සුක වෙන්න ඕනේ. මේවා විවිධ රූපවාහිනි මාධ්‍ය වලින් අපට දකින්නට පුළුවන්. ඒ වගේම විවිධ පොත්පත් සහ විවිධ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අපට ලගින්න පුළුවන්. ඔබ අන්තර්ජාලය භාවිත කරනවා නම් අන්තර්ජාලයෙන් ඔබට මේ ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රූපසටහන් සමගින් තමයි ඔබ අනිවාර්යෙන් මෙන්න මේ චිත්‍ර රසවිඳීම සිදු කළ යුත්තේ. හොඳයි දූපතේ, අපි දෙගල්දොරුව රජමහ විහාරය ගැනත් කතා කරනවා. මේ ලෙන් විහාරයක් විදිහට, ලෙන් විහාර කියන එක පිළිබඳව අපි මේ පාඩමේ මුලින්ම අර්ථකථනය කරා. මේ කීර්ති සිංහ රාජසිංහ රජු විසින් ඒ රජුගේ කාලේ නිර්මාණය කළපු මෙම දෙගල්දොරුව රජමහ විහාරයේ මේ දෙවරගම්පල සිල්වත්තන තමයි ප්‍රධාන චිත්‍ර ශිල්පියා විදිහට කටයුතු කරන්නේ. මෙන්න මේ දෙවරගම්පල සිල්වත්තන ශිල්පියාට කොස්වත්තේ චිත්‍රනයිදේ ශිල්පියා සහ නීලගම පටබැන්දා කියන ශිල්පීන් දෙදෙනාම සහයෝගය ලබා දීලා තිබෙනවා. මේ විහාරය තුලත් ජාතක කතා අතර දෙස්සන්තර ජාතකයේ, සුතසෝම ජාතකයේ, සප්තුපත්ත ජාතකයේ සහ මහා සීලව කියන ජාතක කතාවන් අතිවිශේෂිත ජාතක කතා වංශයේ දිස් වෙනවා. ඒ වගේම තමයි මේ විහාරයේ අපිට හරි ඉතාමත මනස්කාන්ත සිතුවමක් තියෙනවා, මේ මාර පරාජය ආශ්‍රිත සිතුවම. ඒතර මේ මාර පරාජයේ සිතුවමේ විශේෂත්වය තමයි දෙපිටේ මේ සමකාලීන සමාජ නිරූපණයක් මේ මාර පරාජය තුලින් දැක්වීමට ශිල්පියා උත්සුක වෙලා තිනවා. ඒක තමයි මේ වියන්තලයේ තියෙන මේ මාර පරාජයේ සිතුවම. ඔබ දන්නවා මාර පරාජය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන අවස්ථාවේ මාර සේනාව පරාජය කිරීම. උන්වහන්සේ බොහෝ විට අපි කලින් පාඩම් මාලාවලදී කතා කරා, භූමි ස්පර්ශ මුද්‍රාවෙන් තමයි මේ අවස්ථාව අපි මාර පරාජය කරන අවස්ථාව යොදාගන්නේ. මරුන් පෙරදුව පඩව නැත්නම් බුදු බවට මිහිකත සාක්ෂි දරනවා කියන අර්ථයෙන්. ඉතින් මේ චිත්‍රය තුලත් භූමි ස්පර්ශ මුද්‍රාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ යොදාගන්නේ. මේ විශේෂිත ලක්ෂණය තමයි මේ මාර සේනාව අතර තුවක්කුවක් අතින්ගත් මාරයෙකු දැක්වීම. ඒ වගේම මෙහි මහීකාන්තාවත් තමන්ගේ අතක් ඔසවමින් මේ බුදුරජාණන් වහන්සේ බුදු බවට සාක්ෂි දැරීමත් මේ චිත්‍රය තුළම නිරූපිතයි. එයත් අතිවිශේෂිත අංගයක්. මේ තුවක්කුවක් අතින්ගත් මාරයෙකු දැක්වීම තුළින් මේ සමකාලීන සමාජය තුළ නැත්නම් එවකට සමාජය තුළ මේ තුවක්කුව කියන නැත්නම් මේ විදේශීය ජාතිකයන්ට විරලබඩන යටත් වීමත් සමගින් තුවක්කුව කියන එක ලාංකීය සමාජයට දැනුනේ කෙසේද කියන එක, නැත්නම් මේ තුවක්කුව මාරයන්ගේ අවියක් ලෙසින් ඔවුන් හඳුනාගෙන තිබුණා. එය ඉතාමත්ම මනවට නැත්නම් ඉතාමත්ම උපක්‍රමශීලී අයුරින් ඔවුන් මාර පරාජය සිදුවීමෙන් මාරයෙකු අතට තුවක්කුවක් ඇඳීම දක්වා ගෙනාවා. ඒ වගේම තමයි මේ දෙගල්දොරුව රජමහා විහාරයේ මෙතේ මේ වෙස්සන්තර ජාතකය ගැන අපි කතා කරද්දී එහි මේ රජතුමාට අයත් ඇලි ඇතු දන් දීම කියන සිද්ධිය නැත්තම් මේ අවස්ථාව ඉතාමත්ම මනස්කාන්තයෙන් චිත්‍රණය කළා තියෙනවා. එය මේ යුගයේ අපි කතා කරා මුලින්ම මේ සරල හැඩතල තමයි ශිල්පියා යොදාගන්නේ මහනුවරගේදී. නමුත් මේ ඇලි ඇතු සහ ඒ පිරිවරගේ මේ විශේෂ මෙතාගේ සජීවී චලනය හා රිද්මය දැක්වීමට ඔහු පාදයක් ඔසවමින් ඉදිරියට පාදයක් තිබෙන ආකාරය ටිකක් මහනුවරගේ ටිකක් දැක ගැනීමට අපහසුයි එවැනි සජීවී චලනයන්. නමුත් මේ ඉතාමත්ම මනස්කාන්ත අයුරින් ඒ සජීවී චලනයන් සහ රිද්මයන් මේ චිත්‍රය තුළ ඔහු අන්තර්ගත කිරීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි දේවපතේ මේ අපි මහනුවරගේ විහාර ගැන කතා කරද්දී නැත්නම් මේ සිතුවම් ගැන කතා කරද්දී තවත් අතිශය වැදගත් ස්ථානයක් තමයි දඹුලු විහාරය. මෙන්න මේ දඹුලු විහාරය ක්‍රිස්තු වර්ෂ 1 සියවස්තයේදී වළගම්බා රජු තමයි නිර්මාණය කරන්නේ. මේ ආරම්භයේ දිව යනවා අනුරාධපුරය දක්වා පසු කාලීනව ක්‍රමක්‍රමයෙන් විවිධ රජවරුන් විසින් මෙය විවිධ අංග එකතු කරමින් වර්ධනය කරනවා. ඉතින් මෙයත් ලෙන් විහාරයක් විදිහට පිහිටි ගල් තලාවත් එක්ක කරපු පිහිටි ගල් තලාව ඉදිරියට පියස්සක් එකතු කරමින් සහ බිත්ති නිර්මාණය කරමින් කරනු ලැබූ විහාරයක්. මේ විහාරය තුළ ලෙන් පහක් මහනුවරගේදී අපිට ලෙන් පහක් දැක්ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ ලෙන් පහ තමයි දේවරාජ ලෙන, මහරාජ ලෙන, මහා අලුත් විහාරය, පශ්චිම අලුත් විහාරය, දෙවන අලුත් විහාරය. අනුරාධපුර යුගයේදී නිර්මාණය කරන ලැබූ දඹුලු විහාරය තුළ අපි කතා කරනවා මහනුවරගේදී ඒ තවත් වර්ධනයට ලක් කරනවා. ඒ යුගයේදී අපි ලෙන් පහක් දක්වා ඒ වර්ධනය වුණ ආකාරය දකින්න පුළුවන්. ඒ ලෙන් පහම කතා කරා දුවේ පුතේ දේවරාජ ලෙන, මහරාජ ලෙන, මහා අලුත් විහාරය, පශ්චිම අලුත් විහාරය, අවසන් වශයෙන් දෙවන අලුත් විහාරය වශයෙන්. ඉතින් මෙන්න මේ ලෙන් පහ තුළ අපිට දඹුලු විහාරය තුළදී දක්ගන්නට පුළුවන් බුද්ධ ප්‍රතිමා විශාල සංඛ්‍යාවක්, මූර්තිමය වශයෙන් සහ චිත්‍ර නිර්මාණ විශාල සංඛ්‍යාවක්. ඒ වගේම තමයි මේ ගල් තලාවත් එක්ක ලොකු වියන්තලයක් මේ විහාරයට හිමි. ඉතින් මේ වියන්තලය තුළ අපිට බොහෝ විට මේ විවිධ මල් නෙළුම් මල් රටා ආශ්‍රිත ඉතාමත්ම අලංකාර වියන්තල මෝස්තරයකුත් දැක ගැනීමේ හැකියාව තිබෙනවා. එතකොට මේ දඹුලු විහාර ලෙන් පද්ධතියේ මාතලේ නීලගම සිත්තරම් පරම්පරාව විසින් තම භාවපූර්ණ ප්‍රකාශන නැත්නම් තම චිත්‍රමය ප්‍රකාශනය නිර්මාණය කළ බවට සාක්ෂි තිබෙනවා. ඉතින් මේ සිතුවම් නිර්මාණයපති අපි සිතුවම් වර්ගීකරණයක් කරන ලබනවා ප්‍රධාන කොටස් තුනකට. එකක් තමයි මේ විහාරය දකිනට පුළුවන් බෝධිසත්ව චරිතය ආශ්‍රිත සිතුවම් ප්‍රමාණයක්. එහිදී සුවවිසි විවරණය, තුෂිත දෙව්ලොව, සිදුහත් උපත, ගිහි ගෙයි හැර යාම සහ ජාතක කතා ගණනාවකුත් මෙහිදී අපට දකිනට පුළුවන්. ඉන් අනතුරුව බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවනුත් මේ විහාරය තුළ තිබෙනවා. මාර පරාජය, ප්‍රථම ධර්මදේශනය, රන්කාසි අතුරා දේශනේ පූජා කිරීම, පිරිනිවන් මංචකය වගේ වැදගත් බුද්ධ චරිතයේ අවස්ථාවන් මේ විහාරය තුළ නිර්මාණය කරනවා. ඒ විතරක් නෙවෙයි දූපතේ, මේ දඹුලු විහාරය තුළදී අපට දක්නට පුළුවන් ඓතිහාසික වශයෙන් වැදගත්කමක් දක්වන සිදුවීම් චිත්‍රණය කර ඇති ආකාරය. උදාහරණයක් ඉදිරියට ගත්තාම විජයවගමනය, මහින්දාගමනය, ශ්‍රේමාබෝධිය ලංකාවට වැඩම කරවීම, එලාර දුටුගමන යුද්ධය වගේ ඓතිහාසිකමය වශයෙන් වැදගත් කරුණු චිත්‍රණය කිරීමටත් එදා ශිල්පියා බොහෝ සෙයින් උත්සුක වෙලා තිබෙනවා. ඒ වගේම තවත් වැදගත් අංගයක් තමයි මේ විහාරය තුළ බුද්ධ ප්‍රතිමා ගණනාවක් නිර්මාණය කළ තිබෙනවා කියලා මම මුලින් සඳහන් කළා. මේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමේදී, මේ සිත්තම් කිරීමේදීත් ඔවුන් මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමාවල අංග ලක්ෂණයන් මනාවට නිර්මාණය කළ තියෙනවා මේ බුද්ධ ප්‍රතිමා තුළ. සිරස්පත දැක්වීම, විවෘත දෙන්නෙත් දැක්වීම, ඒ වගේම ඍජුකය නැත්නම් ඒ ඍජුබංගව සිටින ඉරියව් දක්වා තිබෙන ආකාරය, ඒ වගේම තමයි සිරිපතුල්වල දක්වා ඇති මංගල ලක්ෂණ, ඒ වගේ තමයි බොහෝ විට මහායාන බුද්ධ ප්‍රතිමාවේ දැකිය හැකි ලක්ෂණයන්, විවෘත වූ අදහස්, මේ විවෘත වූ ඇස් දක්වා තිබීම, ඒවා ඒ ආකාරයෙන්ම දිය රැලි ආකාරයෙන් දක්වා ඇති චීවරය ආදී වූ විශේෂිත අංග ගණනාවක් අපට මෙන්න මේ දඹුල විහාර ශිල්පියා විසින් බුද්ධ ප්‍රතිමාව සඳහා එකතු කරලා තිබෙන ආකාරය දක්නට පුළුවන්. ඒ වගේම තමයි මේ දඹුල විහාරයේ තවත් එක තැනක විශේෂිතව සිතුවමක් තිබෙනවා. ඒයින් මේ අනෝත්ත්ව විල ඔබ දැකලා ඇති මේ සිතුවම අනෝත්ත්ව විල නිරූපණය කරනවා. දෙපතේ සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ භූමි දර්ශනයක් නිර්මාණය කරනවා බොහොම අඩුයි මහනරුගේ සිතුවම් වල. නමුත් මේ භූමි දර්ශනයක් නිර්මාණය කිරීම ඉතාමත්ම වැදගත් අවස්ථාවක් මේ අනෝත්ත්ව විල නිර්මාණය කිරීම කියන ස්ථානය මේ නිර්මාණයේදී බොහෝට වියුක්ත හැඩතල වැඩිපුර භාවිත කරන්නේ මේ විහාරයේ සිතුවම් අතර බොහෝ සෙයින් දකින්න පුළුවන්. වියන්තලයේ බැලුවත් වියන්තලයේ නෙළුම් මල් සහ ඒ ආශ්‍රිත වියුක්ත හැඩතල ආමත්ම මනරම් ආකාරයෙන් ප්‍රයෝජනට ගෙන බේරෙනවා. ඒ වගේම මේ භූපිහිටීම දක්වන අනෝත්ත්ව විල වැනි රූපයක් විදා විශේෂිත වෙනත් ස්ථානයක දක්නට නොලැබෙන ආකාරي දුර්ලභ රූපයක් තුලත් ඔවුන් මේ භූමි දර්ශනය ඉතාම මනස්කාන්තයෙන් සරල හැඩතල යොදාගෙන මේ නිර්මාණය කරලා තිබෙන ආකාරය ඉතාමත්ම අපූර්වයි. ඉතින් දුවේ පුතේ ඔන්න ඔය කියන කරුණු ටික ඔබ අනිවාර්යෙන් රූපස්රහන් ආශ්‍රිතව නැවත විමර්ශනයක යෙදෙන්න මහනුරුගේ විහාර මොනවාද සහ ඒ විහාරවන්වල දැකිය හැකි චිත්‍රමය අංග ලක්ෂණ මොනවාද සහ විශේෂ ලක්ෂණයන් සහ මේ විහාරයෙන් විහාරයට දැකිය හැකි පොදු ඌ ලක්ෂණයන් මොනවාද කියන කරුණු පිළිබඳව අපි දැන් ඔබත් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. මේ මහනුරුගේ මම මුලින් සඳහන් කරා අපි 10 ශ්‍රේණියේදී කන්ද උඩරට රාජධානිය ආශ්‍රිත සිතුවම් කරණේ පිළිබඳව කතා කරනවා කියලා. අපි ඒ කොටස දැන් සාකච්ඡා කරා. ඉන් අනතුරුව මහනේර යුගයේම පහතරට නැත්නම් වෙරළබඩ තනිතලාව ආශ්‍රිත විහාරවල දැකිය හැකි සිතුවම් කරණේ යම් යම් වෙනස් අංග ලක්ෂණයන් තිබුණා. පොදුවේ චිත්‍රමය ගුණාංග එකම ආකාරයකින් විහිදී යද්දී එකම ආරක චිත්‍රකලාවක් ලංකාව පුරා මේ යුගය තුල විහිදී යද්දී සමකාලීන සමාජයේම බලපෑම් මත විශේෂයෙන්ම 16 වන සතවර්ෂයෙන් පසු පෘතුගීසි ලන්දේස් සහ ඉංග්‍රීසීන්ගේ පාලනයට මේ වෙරළබඩ තැනිතලාව ආශ්‍රිත භූමිය නැතිවීමත් සමගින් එවකට ඒ ජන සමාජයන්ට ලැබුණා වූ නව අත්දැකීම් මේ චිත්‍රයන් තුලින් එළිදැක් වූ අවස්ථාවක් තිබෙනවා. මෙන්න මේ වෙනස්කම තමයි මේ උඩරට විහාර ආශ්‍රිත සිතුවම් සහ පහතරට විහාර ආශ්‍රිත සිතුවම් වල දක්නට ලැබෙන්නේ. මෙතනදී මේ කාලීන හා ප්‍රාදේශීය තොරතුරු චිත්‍රයට එකතු වීමක් අපට දක්නට ලැබෙනවා. උදාහරණයක් විදිහට කතලුව, තෙල්වත්ත, මුල්කිරිගල, කරගම්පිටිය, කැලණිය, පැරණි විහාරය වගේ විහාරස්ථාන අපට දක්වන්නට පුළුවන්. මෙන්න මේ මහනුරුගේ යුගයට අයත් පහතරට සිතුවම් දැකිය හැකි විහාරස්ථාන ලෙසින් විදේශීය ආධිපත්‍යයන් ඒ ජන ජීවිතය හා බැඳීම තුලින් ඒ ශිල්පීන්ට එවකට ශිල්පීන්ට මේ ප්‍රාදේශීය වශයෙන් විවිධ වූ අත්දැකීම් එකතු වෙනවා. ඉතින් ඒ ශිල්පියා තම අත්දැකීම් මේ විහාරවල සිතුවම් කරන්නේදී යොදාගත්තු අවස්ථාවන් අපිට දක්නට පුළුවන්. ඉතින් මෙන්න මේකත් එක්ක අපිට උඩරට රාජධානිය තුල තිබුණු සිතුවම් වලින් යම් යම් අංග ලක්ෂණ වෙනස් වෙලා නව අංග ලක්ෂණයන් මේ පහතරට විහාර ආශ්‍රිතව එකතු වන ආකාරය, වර්ණ එකතු වන ආකාරය, හැඩතල එකතු වන ආකාරය දක්නට පුළුවන්. අපි මෙන්න මේ ලක්ෂණ පිළිබඳ විමර්ශනයක් යෙදෙමු. ඉතින් දෙයිපතේ මේ චිත්‍රමය වශයෙන් ගත්තහම මේ පහතරට චිත්‍රවල ආකෘතිමය වෙනස් වීමක් මූලිකව දක්නට පුළුවන්. බොහෝ විට තීරු අතර පරතරයේ පුළුල් වීමක්. දැන් අපි කතා කරේ උඩරට තීරු ඉතාමත්ම බිත්තියක තියෙන තීරු ප්‍රමාණය විශාල තීරු ප්‍රමාණයක් තියෙනවා. අඟල් 6ක් 8ක් වගේ ප්‍රමාණයක තීරු අපිට දක්නට පුළුවන්. කොහොමත් අඩිය උපරිමුණුත් අඩියක වගේ පරතරයක තීරු අතර ඔවුන් චිත්‍ර නිර්මාණය කරද්දී මේ පහතරට චිත්‍ර තීරු අතර පරතරයේ ඊට වඩා පුළුල් ස්වභාවයක් ගන්නවා. ඒ වගේම තමයි මේ අකණ්ඩ කතන ක්‍රමය සහ පාරදර්ශී රූප නිර්මාණය කියන එක ඔවුන් දිගින් දිගටම පවත්වා ගන්නවා කන්දුඩරට වගේම. නමුත් මේ පාරදර්ශී රූප නිර්මාණයේ සමහර අවස්ථාවන් වලදී බිඳ වැටෙන ස්වරූපයකුත් අපට දක්නට පුළුවන්. අපි ඒ පිළිබඳ ඉදිරියේදී කතා කරමු. ඒ වගේම තමයි පරිමාණ රීතියින් නොසලකීම. අපි කන්දුඩර චිත්‍රවලදී දැක්කා මේ පරිමාණ රීතියින් පිළිබඳව ශිල්පියා ඒතරම් තැකීමක් කරන්නේ නැහැ. ඌ චිත්‍රමය භාවිතාව තුළ පහතරටදිත් අපිට ඒතරම් ඒ පරිමාණදීතින් නොසලකා කටයුතු කරන ආකාරයක් තමයි දක්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ පර්යාවලෝකන රීතියෙන් දැකීමට උත්සාහගෙන තිබීමත් ඉතාමත්ම වෙන. මෙන්න මේ ඉතාමත්ම වැදගත් සිදුවීමක් දීපතේ අපි උඩරට සිතුවම් කරණයේදී කතා කරා පර්යාවලෝකන නැත්නම් මේ චිත්‍රමය සිද්ධාන්ත පිළිබඳව ඔවුන් ඉතාමත්ම මේ අඩු අවධානයක් යොමු කරන්නේ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ තමන්ගේ ප්‍රකාශනය ඉහළ මට්ටමකට ගෙනීම විනා චිත්‍රමය සිද්ධාන්ත පිළිබඳව ඔවුන් අවධානයක් යොමු කරන්නේ නැහැ. නමුත් මේ පහතරට විහාර තුළදී අපට දක්නට පුළුවන් මේ පර්යාලෝකන රීතියෙන් වැනි චිත්‍රමය සිද්ධාන්ත පිළිබඳව යම් කිසි උත්සාහයක් සිද්ධමය චිත්‍රමය ගුණාංගයන් දැක්වීම සඳහා යම් කිසි උත්සාහයක් ඔහු යොදා ගන්නා ආකාරය. ඒ වගේම දැන් පසුබිම් අවකාශය පිරීම සඳහා විවිධ අලංකරණ සැරසිලිම ඔස්තර භාවිතය. ඔබ දන්නවද ඔපිතේ උඩරට චිත්‍ර කලාතුලදී මා දිගින් දිගටම සඳහන් කරේ නෙළුම් මල් මෝස්තර සහ උද්භිද ගණයේ මෝස්තර ආදී යොදා ගනිමින් ඔහු චිත්‍රමය අවකාශය නැත්තම් චිත්‍රමය මේ හිස්තැන් පිරීම සඳහා යොදාගත් වූ ආකාරය. නමුත් පහතරට විහාරවලදී ඔහු ඒ උද්භිද ගණයේ සිංහල සැරසිලි මෝස්තර වලට එහා ගොස් වෙනස් ආකාරයේ අලංකරණ සැරසිලි මෝස්තර එක්වාසු කර ගැනීමකුත් අපට දක්නට පුළුවන්. ඒ වගේම තමයි කන්දුඩලටදී අපි දුටුවා වස්ත්‍රාභරණ ඉතාමත්ම සීමිත ක්‍රම නැත්නම් අලංකරණ ක්‍රමවේදයන් ඉතාමත්ම සීමිතයි. ඔවුන් ඉතාමත්ම චාම් ආකාරයෙන් ඇඳුම් පැළඳුම් දැක්වුවා. නමුත් මෙන්න මේ විදේශීය ආක්‍රමණ හමුවේ ඒ ජන සමාජයේ තිබුණු බොහෝ අලංකාර වස්ත්‍රාභරණයන් අපිට විස්තරාත්මකවරින් පහතරට චිත්‍රකලාව නැත්නම් පහතරට විහාර තුල දැක ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි යුරෝපීය ලක්ෂණ සහිත වාස්තු විද්‍යාත්මක අංග. දෙපතේ දැන් අපි උඩරට චිත්‍රකලාවේදී ඉතාමත් සංකීර්ණ වාස්තු විද්‍යාත්මක අංගයන් දකින්නේ නැහැ. ඔවුන් මූලිකත්වය දෙන්නේ මානව රූප සහ ඒ අදාළ ජාතක කතාවට. නමුත් මෙහිදී මේ ජාතක කතාව හෝ නැත්නම් ඒ කතා ඔවුන්ගේ කතායනය සිද්ධ වෙන අතරම මේ පසුබිම් ලක්ෂණවලටත් යම්කිසි වැදගත්කමක් දීලා තියෙනවා. ඒක අපිට පැහැදිලිව දකින්න පුළුවන් කරගම් පිටිය යශෝදරා දේවිය මේ බුදුන් වැඳීම වැනි අංගයකදී. ඒ පසුබිමේ අපිට පැහැදිලිව පෙනෙනවා ආරුක්කු සහිත කුළුණු තින නිවස්නයන් තිබෙන ආකාරය. ඒ වගේම තමයි ජනේල කවුළු හා දොර පිහිටලා තිබෙන ආකාරය. මේ ලංකාවේ ජන සංස්කෘතියට එහා ගියපු යුරෝපීය සංස්කෘති මේ ලක්ෂණයන් මෙන්න මේ වාස්තු විද්‍යාත්ම නැත්නම් මේ රජමාලිගාවලට නැත්නම් නිවෙස්වලට එකතු වීමක් අපට දක්නට පුළුවන්. ඒ වගේම තමයි යුරෝපීය ලක්ෂණ තියෙන ගෘහ නිර්මාණ නැත්නම් මේ ගෘහ නිර්මාණ තුළ ගෘහ භාණ්ඩ යුරෝපීය ලක්ෂණයන්ගෙන් දැක්වීමකුත් අපිට මේ යුගය තුළදී දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට ලාම්පුව, ඒ වගේම තමයි මේ රෝම ඉලක්කම් සහිත ඔරලෝසුව, ඒ වගේම තමයි දැවබඩු, ඔය වගේ දේවල් ඔය රහල් කුමරුට පියාපෙන්වීම, කරගම් පිටි විහාර දකින මේ රාහුල කුමරුට තම පියාපෙන්වීම කියන සිතුවමේදී, බ්‍රහ්මදක්ත රජමැදුර ආශ්‍රිත නිර්මාණයන්හිදී බොහෝ තැන්වලදී අපට දක්නට පුළුවන් මේ විවිධ යුරෝපීය ලක්ෂණ සීන ගෘහ භාණ්ඩයන්. ඔබ දන්නවා අර ටීපෝව කියන අංගේ. ඒ වගේම තමයි විවිධ පුටු, විවිධ ආකාරයේ දැව භාණ්ඩයන්, එල්ලෙන ලාම්පු, ඔරලෝසු, ඔය වගේ ලාංකීය පරිසරයට නුහුරු වූ ආගන්තුක භාණ්ඩ මෙම පහතරට විහාර චිත්‍ර සඳහා එකතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි විවිධ සංගීත භාණ්ඩ නැත්නම් විවිධ ඒ විශේෂිත වූ භාණ්ඩයන් එකතු වීම. උදාහරණයක් විදිහට කතලුව මහදන සිටුවර කතාව වගේ අවස්ථාවකදී අපිට පැහැදිලිව පුළුවන් විදේශීය සංගීත භාණ්ඩ ගණනාවක් මෙවැනි චිත්‍ර තුළින් හඳුනා ගන්න. ඒ වගේ තමයි මේ සතර පෙර නිමිති දැක්ම, වපමගුල කරගම් පිටිය විහාරය අපිට දකින්න පුළුවන්. මෙන්න මෙවැනි නිර්මාණයන් තුළදී මේ විවිධ අශ්වරත, ඒ වගේම තමයි විශේෂීකරණය වූ ඇඳුම් පැළඳුම් සහිත නිර්මාණයන් අපිට දකින්න පුළුවන් මම කලින් කතා කරපු ලක්ෂණයන්ට අනුකූල නොව. ඒ වගේම තමයි පසුබිම් සඳහා තද රක්ත වර්ණයට අමතරව කළු, දුඹුරු, අළු, තද නිල් වගේ ලක්ෂණයන් උත් අපිට දකින්න පුළුවන්. දැන් අපි උඩ කන්ද උඩට චිත්‍රකලාව තුළදී බොහෝ විට කතා කරන්නේ පසුවීම් සඳහා තද රක්ත වර්ණය. බොහෝමයක් විහාරවලදී වුණා දාගන්නේ තද රක්ත වර්ණය තමන්ගේ පසුබිම ආවරණය කිරීම සඳහා. නමුත් මේ විහාරවලදී තද රක්ත වර්ණයට අමතරව කළු බොහෝ විට අළු වර්ණය, ඒ වගේම කළු වර්ණය, දුඹුරු, තද නිල්, උදාහරණයක් විදිහට අපේ කතලෝ විහාරය දක්වන්නට පුළුවන් පැහැදිලිවම. මෙන්න මේ විහාරයේ සිතුවම් සඳහා පසුබිම් වර්ණය වෙනස් කරපු ආකාරයක් අපට දක්නට පුළුවන්. ඒ වගේම තමයි කහ නිල්, කොළ රතු, අලු, කළු සුදු වගේ. දැන් දුවේ අපි කන්දුරට විහාර ඇතුලේ අපි කතා කරේ ඉතාමත්ම සීමිත වර්ණ ප්‍රමාණයක් භාවිත කරන්න කියන කාරණාව. ඔවුන් ප්‍රධාන වශයෙන් සුදු වර්ණය, ඒ වගේම තමයි කහ වර්ණය, තද රක්ත වර්ණය, කොළ වර්ණය වගේ සීමිත වර්ණ ප්‍රමාණයක් තමයි තමන්ගේ චිත්‍ර භාවිතය තුළ යොදාගත්තේ. නමුත් මෙහිදී ඊට වඩා වැඩි වර්ණ ප්‍රමාණයක් සහ ඒ වාගේ සියුම් වර්ණ ප්‍රභේද, තද පැහැයන් සහ ලාව පැහැයන් යොදා ගනිමින් සියුම් වර්ණ ප්‍රභේදනයක් කිරීමටත්, ඒ වර්ණ ප්‍රභේදනය ඔස්සේ අර කන්ද උඩරට විහාර තුළ දැක්කිය නොහැකි වූ සියුම් ත්‍රිමාණ ලක්ෂණයක් මත කිරීමටත් මෙන්න මේ පහතරට විහාර ආශ්‍රිත ශිල්පියා සමත් වෙලා තියෙනවා. ඉතින් දෙවිපතේ අපි මේ කතා කරපු අංග එක්ක ඔබට පැහැදිලි ඇති මේ මහනුරුගේ චිත්‍රකලාව කන්ද උඩරට ආරම්භ වුණේ කෙසේද සහ එහි මේ විහාර චිත්‍රකලාවේ ආරම්භයට බලපෑ ප්‍රධාන සාධකයන් මොනවාද, ඒ වගේම ඔවුන් ඒ සාධකයන් ඔස්සේ බලාපොරොත්තු වූ කරුණු මොනවාද කියන කාරණාවත්, ඒ කරුණු සඳහා කන්ද උඩරටදී ශිල්පියා මොන මොන උපක්‍රම යොදාගත්තාද කියන කාරණාවත්, ඒ උපක්‍රම පහතරට ජන සමාජයට එද්දී ඒ තත්කාලීන සමාජයට අනුරූපව මොන ආකාරයෙන් වෙනස් වීම වලට ලක් වුණාද කියන කාරණාවත් අපි ඉතා සරලව අද ඔබත් එක්ක සාකච්ඡා කරා. ඉතින් දුවේපතේ ඔබ ඔබේ පන්ති බාර ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරද්දී, නැත්නම් ඔබේ චිත්‍ර විෂය ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරද්දී මේ පිළිබඳව තවත් වැඩි දුරු කරුණු අනිවාර්යයෙන්ම සාකච්ඡා කරાવી අප මේ සීමිත කාලය තුළ කෙටි හැඳින්වීමක්, නැත්නම් මේ චිත්‍රකලාව පිළිබඳව කෙටි හැඳින්වීමක් තමයි මෙහිදී සිද්ධ කරන්නේ. අපිට දීර්ඝ වශයෙන් දෘශ්‍ය රූප ආධාර කරගෙන මෙතනදී සාකච්ඡා කිරීමේ හැකියාවක් නැහැ. එම නිසා ඔබ මා නිරන්තරයෙන් පවසන පරිදි නිවසේ සිට අධ්‍යයන කටයුතු වල නිරත වෙන්න, විශේෂයෙන්ම රූප සටහන් සොයා ගන්න, මේ රූප සටහන් වල තිබෙන අපි කතා කරපු අංග ලක්ෂණයන් සහ ඒ විශේෂ තව අපි කතා නොකලා වූ අංග ලක්ෂණ තිබෙනවා නම් ඒ මොනවාද කියන දේවල් පිළිබඳ විමර්ශනයක දෙන්න, ඒ තුලින් තමන්ගේ දැනුම පෝෂණය කරගන්න. ඉතින් අද දවසේ අපි චිත්‍ර පාඩම මේ ආකාරයෙන් අවසන් කරනවා. ඔබ නිවසට වී සෞඛ්‍ය ආරක්ෂිතව අධ්‍යාපන කටයුතු වලට නිරත වෙන්න කියලා ඔබෙන් ඉල්ලීමක් කරනවා. ආයුබෝවන් සියලු දෙනාට.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ චිත්‍රකලාව ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ කින්ස්ල සුජීවද සෙල්වා ගුරුපියාණන්.
ඌවේ කුරුකෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මත් අපි වෙමු පුංචි කැ